SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ තතිවිත්ති විමසීම ආරම්භ කරමු. ලෝවට විශේෂාංගයටදී තවත් සති 3කටත් වඩා අඩු කාලයකදී ලෝකයේ බලවත්ම නායකයා කවුද කියන වගේ තීරීම සඳහා වන ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඇමරිකානු ජනාධිපතිවරණය මේ හා සමගාමීව මේ වෙනකොට ලෝකයේ පුරාම විශාල කතාබහක් සහ උනන්දුවකුත් ඇති වෙලා තියෙනවා. අපි මීට පෙරත් මේ ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂක දෙපළගේ විවාදයන් පිළිබඳවත් කතාබහ කළා. අද අපි කතාව ආරම්භ කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෝල රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් දෙපළගේ අවසාන විවාදයේ ප්‍රතිඵලත් එක්ක. අවසාන විවාදයේ පැවැත්වුණ තුන්වෙනි විවාදයේ මෙහිදී සිදුවුණු විශේෂතා මොනවාද? අපි මුලින් මේ පිළිබඳව අවධානය යොමු කළා. ලෝකයේ අනෙකුත් කලාප කෙරෙහි අවධානය යොමු කරමු. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානමින් සිටින AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, සුපුරුදු ලෙසින් ඔබට ආයුබෝවන් කියමින් අපි විශේෂාංගයට පිළිගන්නවා. මොකක්ද මේ මෙවර තුන්වෙනි ජනාධිපතිවරණ අපේක්ෂක විවාදයේදී තිබුණු සුවිශේෂතා?
දිලුක්ෂි, මේ විවාදයේ ප්‍රධාන කාරණාවක් හැටියට මතුවුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අහපු ප්‍රශ්නයකට ඔහු දුන්න පිළිතුරක්. ඔහුගෙන් ඍජුවම ඇහුවා නොවැම්බර් 8 වෙනිදා තියෙන මැතිවරණයේ ප්‍රතිඵල ඔහු පිළිගන්නවද නැද්ද කියලා. මොකද මීට කලින් අවස්ථා කීපයකදීම ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා මේ මැතිවරණ ක්‍රමයම දූෂිතයි කියලා. සම්පූර්ණ ක්‍රියාදාමයම ඔහුට එරෙහිව ඇති කරපු එකක් කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත් වෙන්නේ, නොවැම්බර් 8 වෙනිදා මැතිවරණයේ ප්‍රතිඵලය ඔහු පිළිගන්නවද නැද්ද කියලා. ඒකට කෙලින් උත්තරයක් දෙනවා වෙනුවට ඩොනල්ඩ් ට්‍රම්ප් කියුවේ, මම ඒක ඒ උත්තරය ඒ අවස්ථාවේදී දෙන්නම්, මම අද ඔබට මේ පිළිබඳ කෙලින්ම පිළිතුරක් දෙන්නේ නැහැයි කියලා. ඉතින් මේකත් එක්ක ඇමරිකාවේ ඉතාමත්ම ආන්දෝලනකාරී තත්ත්වයක් මත උනා. මොකද ඇමරිකානු ඡන්ද ඉතිහාසයේ කවර අවස්ථාවකවත් අපේක්ෂකයෙක් ප්‍රතිඵලය අභියෝගයකට ලක් කරන තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඉතින් ඒ නිසා මැතිවරණ ක්‍රියාදාමේ අලුත්ම අර්බුදයක් නිර්මාණය වුණා ඡන්දය තියන්නට ඔන්න මෙන්න තිබියදී.
අමල්, එතකොට අපි හිලරි ක්ලින්ටන්ගේ පාර්ශ්වයත් ටිකක් කතා බහ කරමු. ඇයට කොයි වගේ තත්ත්වයක්ද උද්ගත වුණේ මේ තුන්වෙනි විවාදය හරහා?
අතරම දිරුක්ෂ, මේ විවාදයේ ආරම්භයේ පළමෙනි විනාඩි 30 ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත්ම හොඳින් කරුණු කාරණා සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රකාශ කළා කියලා තමයි ජනමත විචාරණයේදී සඳහන් වුණේ. නමුත් සමස්තයක් හැටියට ගත්තාම මේ එක විනාඩි 90ක විවාදයේ හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කළා කියලා තමයි ඇමරිකානු ජනතාවගේ ඒ ජනමත විචාරණ වලින් පෙන්වුනේ. 52%ක් කිව්වා ඇය මේ විවාදයෙන් ජයග්‍රහණය කළයි කියලා. නමුත් 39%යි කිව්වේ ට්‍රම්ප් මේකෙන් ජයග්‍රහණය කළයි කියලා. හිලරි ඉදිරියෙන්, ඒ කියන්නේ සියලුම විවාද වලින් තිබිච්ච විවාද තුනකින්ම හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් ඉන්නවයි කියන එක තමයි ප්‍රකාශයට පත් වුනේ.
අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු මේ තුන්වෙනි විවාදයේ කොයි වගේ බලපෑමක් ඇති කළාද කියලා ඉදිරි මැතිවරණ ජයග්‍රහණයට මේ අපේක්ෂකය දෙපළටම.
මේ වෙනකොට දිල්ලුක්ෂි, ජනතාවගෙන් අදහස් විමසීමක් කරලා තියෙනවා ජනමාධ්‍ය කිහිපයක්. ඒකෙන් ප්‍රකාශ වෙන්නේ දැනට හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් සිටිනවයි කියන එකයි. නමුත් මේ විවාදය ඍජුවම ඡන්ද දායකයන්ට බලපෑමක් කළා කියලා කවුරුත් කියන්නේ නැහැ. මොකද මේ වෙනකොට ඡන්ද දායකයන් තමන් කාටද ඡන්ද දෙන්නේ කියන කාරණාව පිළිබඳ තීන්දුව කරලා හමාරයි කියලා. ඉතින් මේ විවාද තුන දිහා බලපුවාම මේ අවසාන විවාදේ ජනමතය වෙනස් කිරීමට ලොකු බලපෑමක් වුණා කියලා කියනට අමාරුයි. නමුත් හිලරි ක්ලින්ටන්ට ප්‍රතිඋත්තර දෙන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරපු ආකාරයත්, විශේෂයෙන්ම ඔහු කාන්තාවන් සම්බන්ධයෙන් කළා තියෙන ප්‍රකාශ නිසාත්, ඔහුට ඒ කාන්තා ඡන්ද වලින් යම්කිසි අවාසියක් වෙන්නට පුළුවන් කියන එක තමයි වාර්තා වෙලා තියෙන්නේ.
අපි මීළඟට අවධානය යොමු කරමු සිරියාවේ ඇලපෝ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. මේ පිළිබඳව දීර්ඝ වශයෙන්ම පසුගිය සති ගණනාවකදී විදේශීය මාධ්‍ය විවිධ ස්වරූපයෙන් කතා බහ කළා. එහි උද්ගත වෙලා තියෙන තත්ත්වය පිළිබඳව, සටන් විරාම පිළිබඳව, ආපදාවට පත්වලා සිටින ජනතාවට සහනාධාර රැගෙන යාමේදී ගුවන් ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවීම පිළිබඳව, ඒ සම්බන්ධව රුසියාවට නැගුණු දෝෂාරෝපණ, මේ වගේ නොයෙකුත් දේවල් පිළිබඳව අපි කතා බහ කළා. මේ සතිය වෙනකොට අමල් වාර්තා වෙනවා මේ ඇලපෝ ප්‍රදේශයට මේ සහනාධාර රැගෙන යාම සහ ජනතාවට ඉවත්වීම සඳහා ලබා දුන්න මේ සටන් විරාම කාලය දීර්ඝ කරන්නට රුසියාව කැමැති වෙලා තියෙනවා කියලා. මොකක්ද මේ සිදුවීම පසුපස සිදු වෙලා තියෙන ක්‍රියාදාමය?
ඔව් අතරම දිල්රුක්ෂි දැන් මේ ඇලපෝ නගරේ කේන්ද්‍ර කරගෙන රුසියාවයි ඇමරිකාව අතර තියෙන අර්බුදයක් සෑහෙන උත්සන්න වෙලා තියෙනවා. ඇමරිකාව දිගින් දිගටම චෝදනා කළා රුසියාවට ඒ ඔවුන් කරන ගුවන් ප්‍රහාර නිසා සාමාන්‍ය ජනතාවට ලොකු පීඩාවක් ඇති වුණයි කියලා. නමුත් රුසියාව දැන් සටන් විරාමය ක්‍රියාත්මක කිරීම තුළදී පහුගිය පැය 24 තුළදී සාමාන්‍ය ජනතාවට ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම කටයුතු වලට යම් කිසි සහනයක් ලැබුණයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම රුසියාව දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ සටන් විරාමය තවත් පැය 24කින් ඔවුන් දීර්ඝ කරන්නට කැමතියි කියලා. නමුත් ඒ එක්කම රුසියාවේ විදේශ ඇමති සර්ගී ලවරොෆ් මේ වෙනකොට ඇමරිකාවේ රාජ්‍යලේකම් එක්ක දුරකථනයෙන් සාකච්ඡා ඔහු චෝදනාවක් කළා තියෙනවා මේ ඇලෙපෝ නගරයේ ඉන්න සටන්කාමින්, ඒ කියන්නේ අසාද් ජනාධිපතිවරයාට විරුද්ධ ඒ සටන්කාමි කොටස් බටහිර රටවලින් ආධාර ලබන ඒ පිරිස් ඔවුන් සාමාන්‍ය ජනතාවට මෙම් ප්‍රදේශෙන් ඉවත් වීමට ඉඩ දෙන්නේ නැතයි කියලා. ඒ කෙසේ වෙතත් ඇලෙපෝ නගරයේ සටන් විරාමය ක්‍රියාත්මක වෙනවයි කියලා වාර්තා වෙනවා. තව පැය 24කින් මේක දීර්ඝ කරලා ඇතරම බටහිර බලවතුන්ගේ අදහස වෙලා තියෙන්නේ ඇමරිකාව විශේෂම ප්‍රමුඛ කරගෙන රුසියාවෙන් එල්ල වෙන ගුවන් ප්‍රහාර කොහොම හරි නවත්වන්නට. මොකද මේ වෙනකොට ලක්ෂ ගානකට අධික පිරිසක් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙනවා කියන කාරණාව නිසා. නමුත් දැනට ඇති කරගත්ත මේ කෙටි විරාමය ඉදිරියටත් පවත්වාගෙන යන්න ලොකු බලපෑමක් යුරෝපීය බලවතුන්ත් කරලා තියෙනවා. මොකද යුරෝපීය රටවල් රුසියාවට ලොකු බලපෑමක් කරනවා මේ ඇලෝපෝ නගරය සම්බන්ධයෙන්. ඒ සටන් විරාමය ඉදිරියට ගෙනිච්චි නැත්නම් රුසියාවට විරුද්ධව ආර්ථික සම්බාධනක පවනවනවයි කියලත් ඒ විදිහටත් තර්ජනයක් කරලා තියෙනවා මේ වෙනකොට.
අමල, එතකොට දැන් මේ රුසියාවත් එතකොට සිරියාවේ ජනාධිපති අසාදුත් එකතු වෙලා සිදු කරන මේ ක්‍රියාදාමය මේ ලෝකයේ මෙච්චර විරෝධතා මැද්දේ ජනතාවට මෙච්චර හානියක් සිදු වෙනවා කියලා පෙන්වා දෙද්දිත් මේක තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථය මොකක්ද ඇත්තටම?
මෙතන අසාද් ජනාධිපතිවරයා කියන්නේ දිල්රුක්ෂි ඔහුට විරුද්ධ ඒ සටන්කාමි කණ්ඩායම් පරාජය කරන්නේ නැතිව සිරියාවේ සාමයක් ඇති කරන්නට බැරියයි කියලා. නමුත් ඊට අමතරව මෙතන සිරියාව කේන්ද්‍ර කරගෙන IS කණ්ඩායමේ ඒ පිරිසුත් ඉන්නවා. ඔවුන්ව විනාශ කිරීමට ඇමරිකාව ඇත්තටම සහාය ලබා දෙනවා අනෙකුත් සටන්කාමි කොටස් වලට. ඉතින් මෙතන ඉතාමත්ම සංකීර්ණ දෙයක් බවට පත් වෙලා තියෙන දිල්රුක්ෂි. මොකද පාර්ශව දෙකක් අතර නෙමෙයි මෙතන ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඇත්තටම ලෝක බලවතුන්ගේ අනිත් අය පාවිච්චි කරමින් යුද්ධයක් ඇති වෙන අතරතුරේම මැද පෙරදිග අසල්වාසී රටවල, ඒ කියන්නේ සෞදි අරාබියාව, ඉරානය වගේ රටවලුත් මේ අර්බුදයේ කොටස්කරුවන් බවට පත් වෙලා මේක ඇත්තටම සංකීර්ණ යුද්ධයක්, අපි කියන මේ ප්‍රොක්සි යුද්ධයක් බවට පත් වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ විසඳගන්න අමාරු වෙලා තියෙන්නේ.
අපි ඊළඟට අවධානය යොමු කරමු IS සංවිධානයේ ක්‍රියාකාරීත්ව සම්බන්ධව මේ වෙනකොට උද්ගත වෙලා තියෙන තත්වය පිළිබඳව. ඉරාකයේ IS සංවිධානයට අයත් බලගතු ප්‍රදේශ කිහිපයක්ම පසුගිය කාලවකවානුවේදී ඉරාක හමුදාවන් නැවත වතාවක් තම පාලනයට නතු කරගත්ත ඇමරිකාව ප්‍රමුඛ යුද සංධානයේ සහයෝගයෙන් අපිට වාර්තා වෙනවා. ඇමරිකාව ප්‍රමුඛ යුද සංධානය කුරුති කැරලිකරුවනුත් එකතු කරගෙන IS සංවිධානයට මේ වෙනකොට තමන් අතේ තියෙන බලගතුම නගරවලින් එකක් වෙන මෝසුල් නගරය නැවත වතාවක් අත්පත් කරගන්නට විශාල ක්‍රියාදාමයක් ආරම්භ කරලා තියෙනවා කියලා. මේකේ මේ වෙනකොට වාර්තා වෙන තත්ත්වය කොහොමද? අමල්, කාටද වැඩිපුර වාසිය මේ වෙනකොට අත්වෙලා තියෙන්නේ?
දැනට වාර්තා වෙන විදිහට නම් ඉරාක හමුදාවන්ට වැඩි වාසියක් අත්වලා තියෙනවා කියලා තමයි පෙනී යන්නේ. ඔවුන් බලාපොරොත්තු වුණාට වඩා වැඩි වේගයෙන් මේ වෙනකොට මෝසුල් නගරයට ඇතුල් වීමට ඒ ආසන්නයට ඔවුන් පිවිසලයි කියලා තමයි ඇමරිකාවත් ඒ වගේම ඉරාක හමුදාවත් ප්‍රකාශ කරන්නේ. IS සංවිධානය ඔවුන්ගේ ප්‍රධානම නගරය, එහෙම නැත්නම් ඔවුන්ට තියෙන ප්‍රධානම භූමිය හැටියට තමයි මේ මෝසුල් නගරය හඳුනා දෙන්නට පුළුවන්. මෝසුල් නගරය ඔවුන්ගේ බලයට අත්පත් වීමත් එක්කම තමයි IS සංවිධානය ඔවුන්ගේ කැලිෆේට් එක, එහෙම නැත්නම් ඔවුන්ගේ රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන්නේ. මේ රාජ්‍ය ඉරාකයේ පමණක් නෙමෙයි ඒ අසල්වාසී සිරියාව වගේ රටවලුත් එකතු කරගෙනම තමයි ඔවුන්ගේ ඒ බල ප්‍රදේශය හැටියට ප්‍රකාශයට පත් කරේ. එතකොට මේ මෝසුල් නගරයෙන් ඔවුන්ට අහිමි වෙනවයි කියලා කියන්නේ මෙතෙක් ඔවුන්ගේ නිජබිම, එහෙම නැත්නම් ඔවුන්ගේ භූමි ප්‍රදේශය හැටියට හඳුන්වපු ඒ කැලිෆට් එක ඔවුන්ට අහිමි වීම තමයි දැන් සිද්ධ වෙන්නේ. මේ වෙනකොට දිල්රුක්ෂි ලක්ෂ 10කට අධික පිරිසක් මෝසුල් නගරයේ ඇතුලේ හිරවෙලා ඉන්නවයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය ජනතාව මේ නගරෙන් ඉවත් වෙන්නේ නැතිව ඇමරිකාවත් ඒ වගේම ඉරාක හමුදාවත් කොයි ආකාරයෙන්ද මෝසුල් නගරය අත්පත් කරගන්න යන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් වතුලා තියෙනවා. මොකද ඔවුන් එකපාරට මේ නගරයට ඇතුළු වුණොත් පීඩාවට පත් වෙන සාමාන්‍ය ජනතාව අධික වෙන්නට පුළුවන්. නමුත් ඒ එකම තවත් වාර්තාවලින් සඳහන් වෙනවා IS සංවිධානය නොහිතපු විදියට විශේෂයෙන්ම ඔවුන්ගේ නායකයන් එයින් ඉවත් වෙන්නට පැනලා යන්නට ඇති කියලා.
ඒකත් විශේෂ කාරණාවක් කමල්. මොකද මේ තරම් දුරට ලෝකයේම සන්ත්‍රාසයට පත් කරමින් විවිධ රටවල් මේ ප්‍රශ්නෙට ඇඳා ගැනීමෙන් ක්‍රියා කරන IS සංවිධානයේ නායකයන් මේ අවසාන ඔවුන්ගේ බල ප්‍රදේශය නැවත වතාවක් ඉරාකයේ ප්‍රමුඛ යුද සංධානය ඇමරිකාවේද සහයෝගය ඇතිව කුරුදිවරුන්ගේ සහයෝගය ඇතිව මේක අත්පත් කරගන්නට යෑමේදී පලා යාම සම්බන්ධව, ඒ කියන්නේ IS සංවිධානයේ මේ වෙනකොට දුර්වල අඩියකට වැටලා තියෙනවා කියන සලකුණක්ද මේක? කොහොමද අන්තර්ජාතික ප්‍රවෘත්ති මේ සම්බන්ධව තොරතුරු වාර්තා කරමින් සිටින්නේ?
ඔව් දිලුක්ෂ, මේ IS සංවිධානය කියන්නේ ඔවුන්ගේ බලය ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙන ඉතාමත්ම කුරිරු ක්‍රියාවන් වල, විශේෂයෙන්ම රූපවාහිනි කැමරා ඉදිරියේ පුද්ගලයන්ගේ හිස ගසා දැමීම, ඒ වගේම පණ පිටින් පුද්ගලයන් ගිනි තැබීම වගේ කරුණු වලින් තමයි ඔවුන් තමන්ගේ කුරිරුත්වය විදහාපාමින් තමයි තමන්ගේ බලය ප්‍රදර්ශනය කළ තියෙන්නේ. නමුත් සාමාන්‍ය සන්නද්ධ හමුදා හැටියට ඔවුන්ට එතරම් පිරිසක් ඉන්නවා කියලා හිතන්නට අමාරුයි. ඒ එක්කම ඔවුන් වැඩියත්ම භාවිතා කරලා තියෙන්නේ විදේශවලින් පැමිණි මේ IS සංවිධානයේ ක්‍රියාකාරකම් වලට සහාය දක්වන, නමුත් විදේශීය රටවලින් පැමිණි ඒ සටන් කරුවන් තමයි. ඉතින් ඔවුන්ට ඉරාකයේ මේ මෝසුල් ප්‍රදේශයේ භූමිය සම්බන්ධයෙන් සහ ඒ තියෙන ඒ වටපිටාවේ සටන් කිරීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ කොතරම් දුරට කරන්නට පුළුවන්ද කියලා. දැන් පෙනී යන විදියට නම් ඉරාක හමුදාවට ඔබ කිව්වා වගේම කුර්දි සටන්කාමීන්ගේ සහාය ඇතිව, ඊට අමතරව ඇමරිකාවේ අතිවිශාල යුද හමුදා සහායක් ඇතිව මේ කරන සටනට IS සංවිධානය මූණට මූණ දා සටන් කරනවායි කියලා අපිට පෙනෙන්නේ නැහැ. ඉතින් ඔවුන් මෙතනදී පලා යාම තමයි ඔවුන්ගේ උපක්‍රමයේ හැටියට අනුගමනය කරගෙන තියෙන්නේ.
ඔබට මතක ඇති සඳතරණයට ලෝකයේ බලවත් රාජ්‍යයන් අතර කොයිතරම් තරඟයක් තිබුණාද කියලා. ඉන් අනතුරුව දැන් එවැනි වූ තරඟයක් ඇති වෙලා තියෙන්නේ අඟහරු තරණය සඳහා. පළමුවෙන් මිනිසුන් රහිත යානායවල ඉන් අනතුරු මිනිසුන් සහිත යානායවීමේ විවිධ ව්‍යාපෘති කිහිපයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා ඇමරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව ප්‍රමුඛව. අපිට අලුතින්ම වාර්තාවන්නේ යුරෝපා සංගමයේ අනුග්‍රහයකත්වය ඇතුව යුරෝපා ස්පේස් ඒජන්සිය විසින් ක්‍රියාත්මක කරපු අලුත්ම ව්‍යාපෘතිය අඟහරු සඳහා මිනිසුන් රහිත යානාවක් යැවීමේ ඒ ක්‍රියාදාමය. අමල්, අපිට මෙහිදී වාර්තාවන්නේ මේ ක්‍රියාදාමය අසාර්ථක වුණා කියලා. පුළුවන් අපිට මේ සම්බන්ධව වෙන වටපිට තොරතුරු අරගෙන එන්නට?
මේක ඇත්තටම දිලුක්ෂි යුරෝපියන් ස්පේස් ඒජන්සි ESA කියලා හඳුන්වන මේ ආයතනය ඔවුන් බලාපොරොත්තු වුණා ඔවුන්ට අඟහරු ලෝකයේ මේ යානාව යවලා තොරතුරු ලබාගෙන අඟහරු ග්‍රහයා පිළිබඳ තවත් විශ්ලේෂණයක් කරන්නට. මේක තමයි යුරෝපා සංගමයේ යුරෝපා ස්පේස් ඒජන්සිය විසින් ඇති කරන්නට යොමු වෙච්ච දෙවෙනි අවස්ථාව. 2003 මෙවැනිම යානාවක් ඔවුන් යවල ඒ යානාව අඟහරු ග්‍රහයා කිට්ටු වුණාට පස්සේ ඒක ආගිය අතක් නැති වුණා. ඒකෙන් තොරතුරක් ඔවුන්ට ඊට පස්සේ සම්බන්ධතාවයක් නැති වුණා. මේ අවුරුදු 13කට පස්සේ යවපු මේ යානාව ඔවුන් බලාපොරොත්තු වුණා මීට වඩා තොරතුරු ලබා ගන්නට අඟහරු ග්‍රහයක්, ඒ වගේම යුරෝපයේ ක්‍රියාදායමක් හැටියට ඉදිරියේදී අඩුගානේ එක් පුද්ගලයෙක්වත් අඟහරු ලෝකෙට යවන්න පදනම සකස් කරගන්න තමයි මේ අවස්ථාව ඔවුන් උපයෝගී කරගත්තේ. නමුත් ඒක ඒ ආකාරයෙන්ම සාර්ථක නොවිච්ච බවක් තමයි වාර්තා වෙන්නේ. නමුත් මේ වෙනකොට අපි දන්නවා ඇමරිකාව කීප වතාවක්ම අඟහරු ග්‍රහයා මතට යාන යවලා ඒ නිරීක්ෂණ කටයුතු සහ තවත් පරීක්ෂණ ආරම්භ කළා තිබුණා. ඉතින් මේක මේ වටේදී යුරෝපයේ පසුබැස්මක් කියලා අපිට හඳුනන්න පුළුවන්. නමුත් 2020 වෙනකොට අපි දන්නවා චීනය, ඒ වගේම ඉන්දියාව වගේ රටවලුත් තීන්දු කළා තියෙනවා අඟහරු ග්‍රහයාට යාන පිටත් කර යවන්න. මේ අන්මෑන් ස්පේස් ක්‍රාෆ්ට් පුද්ගලයක් රහිතව යාන යැවීමේ වැඩපිළිවෙල අනෙකුත් රටවල්, එතරම් යුරෝපයේ උත්සාහ කරේ මේ චීනය සහ ඉන්දියාව යාන අඟහරු ග්‍රහයා මතට පතිත කරන්නට කලින් ඔවුන්ට මේ කාරණාව ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද කියලා. නමුත් ඒක නම් අසාර්ථක වෙච්ච බවක් තමයි අපිට පෙනියන්නේ.
අමල් සූතිවන්ත වෙන ලෝකයේ පුරාම තතුවිත්ති සවිස්තරාත්මක වර්ගනාවට ඔබට ආයිබෝවන් කියමින් සමුදෙනවා ලබන සති සිකුරාදා හමුවන තෙක්. බොහොම සූති අමල්, ආයිබෝවන්.
ආයිබෝවන් දෘක්ෂි.